ජේසු පිහිටයි දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන පාඩම ඔබට මට ඉතාම සුවිශේෂී පාඩමක්. මොකද අපි හැමෝම මිනිසෙයෝ විදිහට සමාජශීලී විනයගරුක පුද්ගලයෙක් වෙන්න අපි තුල ස්වයන් පාලනයක් තියෙන්නට ඕන. මේ ස්වයන් පාලනය අපිට ලැබෙන්නේ දේව දීමනාවක් වන හෘද සාක්ෂිය තුලින්. දිව්‍යන් වහන්සේ ලබා දුන්නු බුද්ධියෙන් යහපත හා අයහපත තෝරා බේරා ගැනීමට අපිට පුළුවන්. ඒ අනුව උන්වහන්සේ ලබා දුන් නිදහස් කැමැත්තෙන් හඳුනාගත් යහපත හා අයහපත තුලින් අයහපත ප්‍රතික්ෂේප කර යහපත ඉෂ්ට කරන්නට අප සැමට ආත්ම ශක්තියක් තියෙන්නට ඕනේ. මේ ආත්ම ශක්තිය බිඳ දාන ප්‍රධානතම බලවේගය මොකක් වෙන්නට ඇද්ද? ඒ තමයි පාපය. මොකද්ද පාපය කියන්නේ? හරියටම කිව්වොත් දෙවියන් වහන්සේ උන්වහන්සේට හිමි දේ මිනිසා නතු කර ගැනීමට දරන අසාර්ථක ප්‍රයත්නයයි. එහෙනම් දුවේ පුතේ, දෙවියන් වහන්සේට හිමි සදාචාරයේ ආධිපත්‍ය මිනිසා නතු කර ගැනීමට දරූ අසාර්ථක ප්‍රයත්නය 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩමට අදාළව අපි අද සාකච්ඡා කරමු. මිනිසා පාපයට වැටීම කියන කතා පුවත උත්පත්ති 1 සිට 11ට ප්‍රාග් ඉතිහාසය තුල ප්‍රධාන කතන්දර තුනක් ඔස්සේ ඉදිරිපත් කරනවා. මේ කතන්දරවල අරමුණ වන්නේ දේව ධාර්මික පණිවිඩයක් දෙන්නටයි. අපි එහෙනම් කතන්දරේ ඉගෙන ගන්නට කලින් මිනිසා පාපයට වැටීමෙන් නිස්මතු කරන දේව ධාර්මික පණිවිඩ මොකක්ද කියලා චුට්ටක් මතක් කරගමු. පළවෙනි දේව ධාර්මික පණිවිඩේ මිනිසා දෙවියන් වහන්සේට විරුද්ධව පාපයට වැටෙනවා. ඒ වගේම බයිබල් කතුවරයාට ඉදිරිපත් කරන්නට ඕනි වෙනවා, මිනිසයා තවත් මිනිසෙක්ට විරුද්ධව පාපයට වැටෙනවා. තුන්වෙනියට මිනිසා සෝබා දහමට විරුද්ධව පව කරනවා. හරියට බැලුවොත් අද ඕගොල්ලෝ මම අතින් සිදුවෙන පාපයක් මේ කාරණා තුනෙන් එකකට අයිති වෙනවනේ. හරියටම කිව්වොත් ඒක ඍජුවම දෙවියන් වහන්සේට විරුද්ධ පාපයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ සහෝදරයාට විරුද්ධ පාපයක් වෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් සෝබා දහමට විරුද්ධ පාපයක්. මෙන්න මේ පාපේ විකාශනය මිනිසා පාපයට වැටීම කියන කතන්දර තුලින් බයිබල් කතුවරයා බොහොම අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවා. මිනිසා පාපයට වැටීමේ කතා පුවතත් රචනා කරලා තියෙන්නේ යාවේ කතුවරයා. පංචපුස්තකයේ ලේඛනගත වීමට දායක වූ දේව ධාර්මික සම්ප්‍රදායන් අතර දිව්‍යන් වහන්සේව මානව රූපාකාරව ඉදිරිපත් කරේ අන්නේ යාවේ කතුවරයා තමයි මිනිසා පාපයට වැටීමේ කතා පුවතත් ඉදිරිපත් කරන්නේ. අපි ගත්තොත් යාවේ කතුවරයාගේ කතන්දර ඉතාම රසවත්, පැහැදිලි, විවිධත්වයෙන් යුත් නාට්‍යමය ලක්ෂණ වලින් යුක්තයි. කතන්දර කියන්නේ ඉතාම දක්ෂයි. එහෙනම් යාවේ කතුවරයා ඉදිරිපත් කරපු මිනිසා පාපයට වැටීමේ කතන්දරය අපිත් කතන්දරයක් විදිහට චිත්‍රූප මැවෙන ආකාරයට දැන් ඉගෙන ගනිමු. මෙහිදී අපිට මැවීම පිළිබඳව දෙවැනි කතාවත් මතක් කරගන්න වෙනවා. මැවීම පිළිබඳ දෙවැනි කතාවමයි මේ පාපයට වැටීමේ සිදුවීම එක්ක යාවේ කතුවරයා ඉදිරියට ගේන්නේ. අපි ගත්තොත් මැවීමේ දෙවැනි කතාව. දිවිසමිදානන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මිනිසයා මවා ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙළුසේක. මෙසේ මිනිසයා ජීවමාන කෙනෙකු විය. මැටි පිළිමයක් වගේ හිටියේ. එයව හැදුවේ පොළවේ දූවිල්ලෙන්. එයා ජීවමාන කෙනෙක් වුණා ජීවන හුස්ම තුලින්. දිව්‍යන් වහන්සේ දන්හි උයනක් තනා තමා මැවූ මිනිසයා එහි පිහිට වූසේක. ජීවන හුස්ම දීලා එමෙව මිනිසයා සියලු සැප සම්පත් තියෙන දන් වේනේ පදිංචි කරා. ඊට පස්සේ දිව්‍යන් වහන්සේ කල්පනා කරනවා මේ මවපු මිනිසයා තනියෙන් ඉන්නවා. මෙයාට මිනිසා තනිව විසීම සුදුසු නෑ. ඔහුට සුදුසු සහකාරියක් මවලා දෙන්නට ඕන. එහෙම කල්පනා කරලා දිව්‍යන් වහන්සේ මිනිසාව බර නින්දකටපත් කළා. ඔහුගේ ඉල ඇටයක් අරගෙන ඔහුට සුදුසු සහකාරියක් මවලා දෙනවා. මේ අනුව පළමු මිනිසා ආදම් ලෙසත් පළමු ස්ත්‍රිය ඒව ලෙසත් බයිබලයේ උත්පත්ති කතන්දර තුල අපිට හමු වෙනවා. ඊළඟට දිව්‍යන් වහන්සේ තමන් වහන්සේ මැවූ මිනිසා සහ ස්ත්‍රියට මෙන්න මෙහෙම කියනවා. හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුය. නුඹ යම් දවසකේ ගසෙන් කන්නේහිද, ඒ දවසේ නුඹට මරණය ඒකාන්තයි. ආදම් සායවට දිව්‍යන් වහන්සේ දේව නියෝගයක් ලබා දෙනවා. ඒ නියෝගයත් එක්ක මේ දෙදෙනා කොහොමද ක්‍රියා කරන්නේ? අපි පාපයට වැටීමේ සිදුවීම් මාලාව තුළ ඒ ගැන දැන් ඉගෙන ගනිමු. අපි දන්නවා උත්පත්ති 1 සිට 11ට සඳහන් වෙලා තියෙන ප්‍රාග් ඉතිහාසයේ තුල විශ්වය හා මිනිසාගේ ආරම්භය දෙවියන් වහන්සේගෙන්ම වූ බව යන දේවධාර්මික පණිවිඩය ඉස්මතු කරන්න විවිධ සාහිත්‍යංග භාවිතා කරලා තියෙනවා. උපමා රූපක, කතන්දර, සංකල්පනා, පිරුළු, ඉඟිවැකි මේ වගේ විවිධාකාර සාහිත්‍යංග තුලින් ප්‍රාග් ඉතිහාසයේ කතන්දර රසවත් වෙලා තියෙනවා. මිනිසා පාපයට වැටීමේ කතන්දරය තුලත් අපිට ප්‍රබල උපමා රූපකයක් හමු වෙනවා. ඒ තමයි සර්පයා. උත්පත්ති පොතට අනුව සර්පයාගෙන් සංකේතවත් කරන්නේ මිනිසා තුල ඇති රුචියයි. රුචිය එහෙම නැත්නම් ආශාව. මිනිසයා තුල ගොඩාක් දේවල් වලට ආසාවක් තියෙනවා. ධනයට, බලයට, වස්තුවට, කීර්තියට, මුදල් වලට, විවිධ දේවල් වලට මිනිසා තුල ඇති ආශාව නිසා රුචිය හේතුවෙන් මිනිසා පාපයට වැටෙනවා. ඒ කරුණ ඉස්මතු කරන්නයි බයිබල් කතුවරයට ඕනි වෙන්නේ. ඒ අනුව රුචිය කියන දේ ඉස්මතු කරමින් මේ කතන්දර මාලාවට නව චරිතයක් එකතු වෙනවා. ඒ තමයි සර්පයා. දැන් මොන්නේ දෙවියන් වහන්සේ නියෝගයක් දුන්න උයනේ ඕනෑම ගසක ගෙඩි කන්නට පුළුවන්. හැබැයි හොඳ නරක අවබෝධ කරන ගහින් පමණක් නුඹ නොකෑ යුතුයි. නුඹ යම් දවසකේ ගසෙන් කන්නේද, ඒ දවසේ නුඹට මරණය ඒකාන්තයි. මෙන්න මේ නියෝගයත් එක්ක ආදම් සහ ඒව උයනේ ඉන්නවා. මෙහෙම ඉඳිද්දී මිනිසා තුල ඇති රුචිය සර්පයා ඒවගෙන් මෙන්න මෙහෙම අහනවා. උයනේ කිසිම ගහක ගෙඩි කන්න එපා කියලා දෙවියන් වහන්සේ තහනම් කළාද තියෙන්නේ? ඒව උත්තර දෙනව නෑ. උයනේ හැම ගහකම අපිට ගෙඩි කන්න එපා කිව්වේ නෑ. උයනේ ඕනෑම ගහක ගෙඩි කන්න අපිට අවසර තියෙනවා. ඒත් උයනේ මැද තියෙන ගහෙන් ගෙඩි කන්නටත් ඒවට අත ගසන්නටත් අපිට තහනම් කරලා තියෙන්නේ. මේ පිළිතුරත් එක්ක මිනිසා තුල ඇති ආසාව නැවත මේකට පිළිතුරක් දෙනවා. නෑ, උයනේ මැද තියෙන ගහෙන් ගෙඩි කෑවොත් ඔබට මරණය උරුම වෙන්නේ නෑ. අපි ඒ ගහෙන් ගෙඩි කෑවොත් ඒ දවසේදී අපේ ඇස් පෑදී දෙවියන් හා සමාන වී හොඳ නරක අවබෝධ කරගන්නට අපිට පුළුවන් වෙනවා. මෙන්න මේ පණිවිඩයත් එක්ක ඒව ටිකක් කලබල වෙනවා. ඒව බලනවා මේ දෙවියන් වහන්සේ කණ්ඩ එපා කියලා තහනම් කරපු ගහ දිහා. ඒව දකිනවා ගස කොතරම් රමණීයද, ඵල කොතරම් ප්‍රණීතද, නුවණ වැඩුමට කොතරම් අගනේද. ඒව තාම ගහ ළඟට ගියෙත් නැහැ. ගෙඩියක් කඩාගෙන කෑවෙත් නැහැ. ඉතින් එයාට නුවණ පෑදෙන්න විදිහක් නැහැ. නමුත් ඒවේ ගහ දිහා බලලා මෙන්න මෙහෙම කල්පනා කරා. ගස කොතරම් රමණීයද, ඵල කොතරම් ප්‍රණීතද, නුවණ වැඩුමට කොතරම් කදිමද. මේ ඉස්මතු කරන්නේ පුතේ බයිබල් කතුවරයා මිනිසා තුල පාපයට වැටෙන්නට ඇති ආශාවයි. අපි හිතමු අපි ඇත්ත කියලා දඬුවමක් විඳිනවට වඩා බොරුවක් කියලා බේරිලා ගිහිල්ලා ඇත්ත කිව්වා වගේ අපි රඟපාලා ඉන්නවා. අපිට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඔන්න බලන්න, මමත් ඇත්ත කියලා දඬුවම් විඳිනවට වඩා හොඳයි බොරුවක් කියලා ඉන්න එක. ඵල කොතරම් ප්‍රණීතද? ඔන්න දකින්න බොරුවක් කිව්වහම ලැබෙන ඵල හරි රහයි. කිසි කරදරයක් නෑ, දඬුවමක් නිදින්න ඕනි නෑ. ඒ දේ තමයි මේ පාපයේ ස්වභාවයයි ඉස්මතු කරන්නේ. මේ විදිහට ඒව දෙවියන් වහන්සේ තහනම් කළ ගහ දිහා බලලා පාපයට වැටීම ආශාව තුල ඇය පාපයට වැටෙනවා. එයා ගෙඩි කීපයක් කඩාගෙන ඒකින් අනුභව කරනවා. තමා සමග සිටි සැමියාටද ඒන් ගෙඩි කීපයක් කඩා දෙනවා. ඒකින් අවසානයේ දෙවියන් වහන්සේ තහනම් කළ ගසෙන් මොවුන් දෙදෙනා අනුභව කරනවා. මනුෂ්‍යයා දෙවියන් වහන්සේට විරුද්ධව පාපයට වැටෙනවා. අවසානයේදී මේ දෙන්න දැන් මෙච්චර වෙලා හිටියේ නග්නවයි. නග්නව හිටිය මේ දෙන්න දෙවියන් වහන්සේ තහනම් කළ ගසේ ගෙඩි අනුභව කිරීමත් එක්ක මොවුන් දකිනවා තමා නිර්වස්ත්‍රවයි ඉන්නේ කියලා. මේ දෙන්න ඉක්මනින් කොලාතු අරගෙන විලි වහගන්නවා. ඒ අනුව නග්න බව කියලා සංකේතවත් කරන්නේ පාපයට වැටීමත් එක්ක අපි තුල ඇතිවන ලැජ්ජාව, නිරුවත් බව, මානව දුර්වලතාවය, අනාරක්ෂිත බවයි මේ නග්න බව කියන වචනේ තුලින් ඉස්මතු වෙන්නේ. මේ දෙන්න ඉක්මනින් කොලාතු අරගෙන මිලි වහගෙන හැංගිලා ඉන්නවා. ඔන්න යාවේ කතුවරයා ලස්සන්ට ඉදිරිපත් කරනවා. එයා දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මානව රූපාකාරවයි. එදින සඳේ සයමේ දෙවි සමිදානන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඇසි මිනිසා සහ ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර සැඟවුණහ. මේ දින දැන් හැංගිනව දෙවියන් වහන්සේ එන අඩි සද්ද ඇහිලා හැංගිලා ඉඳිදි දෙවියන් වහන්සේ අහනවා ශුද්ධ බයිබලයේ සඳහන් දෙවියන් වහන්සේ විසින් අහන පළවෙනි ප්‍රශ්නය, ආදම් ඔබ කොහෙද? අපි බැලුවොත් ආදම් කියන වචනේ තේරුම මිනිසා. දිව්‍යන් වහන්සේ බයිබලයේ සඳහන් වන පළවෙනි පැනය අපෙන් අහනවා, මිනිසා ඔබ කොහෙද? පාපයට වැටුණට පස්සේ දිව්‍යන් වහන්සේ අපිනුත් අහන්නේ ওই ප්‍රශ්නේ. ආදම් ලස්සන උත්තරයක් දෙනවා. මොකද කියන්නේ? ස්වාමිනි මා මෙහිය, මා නග්න බැවින් මම සැඟවුනේමි. දිව්‍යන් වහන්සේට කියනවා මම මෙහි ඉන්නවා, මම නග්නයි, මං නිර්වස්ත්‍රයි, ඒ නිසා මේ හැංගිලා ඉන්නේ. ඉතින් දෙවියන් වහන්සේ අහනවා, ඔබ නග්න බව කිව්වේ කවරෙක්ද? කවුද කිව්වේ ඔයා නග්නයි කියලා? ඉතින් දෙවියන් වහන්සේ ආදම් සාහිව මැව්වෙත් එහෙමමයි. දෙවියන් වහන්සේ අහනවා, මා ඔබට තහනම් කළ ගසේ ඔබ ගෙඩි කෑවේද? ආදම් ලස්සන පිළිතුරක් දෙනවා ඒකට. ඔහු කියනවා, ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ගෙඩි කඩා දුන්නාය, මමත් කෑවෙමි. මිනිසාගේ පාපයේ ස්වභාවයයි මේ ස්මතු කරන්නේ. අපි අතින් වැරදක් වුණාම ඒ වැරද්ද අපි පිළිගන්න අවස්ථාව බොහොම අඩුයි. ඕ මට ඒ අතපසු වීම වුණා, මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා, මට සමා වෙන්න. අපි ඒ දේ කියනවට වඩා හුඟක් වෙලාවට අපි කරන්නේ ඒ වැරද්ද තවත් අයට පවරනවා. මේගොල්ලොත් කරා, මේ අයත් යමු කිව්වා, ඉතින් මමත් කරා. අනිත් අයත් කිව්වා අද පන්තිය කට් කරමු කියලා, ඉතින් ඒ නිසා මමත් අද පන්තියට ගියේ නෑ. මේ වගේ පන්තියේදී පාසලේදී ඔගොල්ලෝ යහළුවන් එකතු වෙලා කරන වැරද්දකදී දෙන පිළිතුර මෙන්න මේ වගේ. මිනිසා පාපයට වැටීමේ ස්වභාවය තුලත් බයිබල් කතුවරයයි උත්තරේ ඉස්මතු කරනවා. ආදම්ගෙන් අහද්දි මං එපා කිව්වා මේ ගහෙන් ගෙඩි කන්න. ඔබ ඇයි මෙහෙම දෙයක් කරේ? ආදම් දුන්න පිළිතුර, ඔබ මට සහකාරිය වශයෙන් දුන්න ස්ත්‍රිය ගෙඩි කඩා දුන්නාය, මමත් කෑවෙමි. මෙයව මට දුන්නේ සහයට තියාගන්න, මෙයයි ගෙඩි කඩලා දුන්නේ, ඉතින් මම කෑවා. දිව්‍යන් වහන්සේ ඒවගෙන් අහනවා, ඔබ ඇයි එහෙම දෙයක් කරේ? ඒව වැරද්ද පිළිගත්තද? නෑ. ඒවත් ඒ කාරණේ ඒ වැරද්ද එයා පිළිගත්තේ නැහැ. එයා ඒ වැරද්ද සර්පයාට පවරනවා. සර්පයා මා රැවටීය, මමත් කෑවෙමි. මිනිසා තුල ඇති රුචිය සර්පයාගෙන් සංකේතවත් වන්නේ. එහෙනම් ඔහු රුචිය නිසා පාපයට වැටීම මේ විදිහට සංකේතවත් වුණා. දිව්‍යන් වහන්සේ තුන් දෙනාටම දඬුවම් දෙනවා. මුලින්ම සර්පයාට, ඊළඟට ඒවට, ඊළඟට ආදම්ට. සර්පයාට දිව්‍යන් වහන්සේ කියනවා, තාමය කළ බැවින් සියලු ගව මහේෂයන්ටද වන මුර්ගයන්ටද වඩා තෝසාප ලද්දෙක් වේවා. දිවි ඇතිතාක් උණගා යමින් තෝ දූවිලි කන්නෙහිය. තා සහ ස්ත්‍රී අතරේද තගේ වංශය හා ඇගේ වංශය අතරේද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේය. පැරණි ගිවිසුම තුල ගැලවුම් කරුවානන් නෙවීම පිළිබඳව සඳහන් වන විශිෂ්ටතම ඉංගිය දිව්‍යන් වහන්සේ සර්පයාට දුන් දඬුවම තුල පැහැදිලි වෙනවා. අපි එක චුට්ටක් විස්තර කරගත්තොත්, තා සහ ස්ත්‍රී අතරේද, මේ තා කියන්නේ සර්පයාට. සර්පයාගෙන් සංකේතවත් වන්නේ පාපයයි. තා සහ ස්ත්‍රිය, ස්ත්‍රිය කියන්නේ ඒව. දැන් ඒව විතරද මේ ගෙඩි කෑවේ? ආදම් සහ ඒව දෙන්නම. එහෙනම් මේ පාපය කොතනට වෙනකන් ආවද? මේ පාපය මුළු මිනිස් සංහතියට උරුම වුණා. දුවේ පුතේ ඔබත් මමත් ජන්ම පාපයේ විදිහට උරුම කරගෙන ආවේ මේ පාපයයි. එහෙනම් තා කියලා හැඳින්වෙනවා සර්පයා, ස්ත්‍රිය කියලා හඳුන්වන්නේ මිනිස් වර්ගය. පාපයත් මිනිස් වර්ගයත් අතරේ ලොකු ගැටුමක් තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා පාපයෙන් නැත් වෙන්න. ඒත් පාපේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපි ඒකට ඇදලා ගන්න. බද්ධ වෛරයක් අපි අතරේ තියෙනවා. ඔහු තගේ හිස පොඩි කරන්නේය. මෙන්න පාපය පොඩි කරන්න කෙනෙක් එවනු ලබනවා. ගැලවුම් කරුවානන් නෙවීම පිළිබඳ දිව්‍යන් වහන්සේ ලබා දුන් ඉඟියයි. ඊළඟට දිව්‍යන් වහන්සේ ඒවට දඬුවම් නියම කරනවා. දිව්‍යන් වහන්සේ ඒවට කියනවා, නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝසේ වැඩි කරන්නෙමි. විලි රුදාව ඇතුව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය. එහෙත් නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේය. ඒත් එක්කම දිව්‍යන් වහන්සේ ආදම්ට කියනවා, භාර්යාවගේ වචනයට සවන් දී මා නොකෑ යුතුයයි තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින් නුඹේ මේ ක්‍රියාව නිසා පොළවට සාප වේවා. දිවි ඇතිතාක් වෙහෙස මහන්සි වී නුඹේ ආහාර ලබා ගන්නෙහිය. පොළවේ නුඹට කටුපඳුරුද වල් පැලෑටිද උපදින්නේය. නුඹට වනේ පලා කන්නට සිදුවන්නේය. දූවිල්ලෙන් නෝ නුඹ දූවිල්ලටම යන්නේය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ආදම් සහ ඒවට දුන්නු දඬුවම් දෙක. ඒවට දුන්නු දඬුවම තුල අපිට පැහැදිලි වෙනවා, දරුවන් බිහි කිරීම පරපුර ඉදිරියට ගෙන යාම ඒ කාර්යයට අමාරු වෙනවා, වේදනාවක් වෙනවා. ආදම්ට දුන්නු දඬුවම තුල මේ ලෝකේ පැවැත්ම ඉදිරියට ගෙන යාම ඒ කාර්යය ඔහුට දුන්නු කාර්යය ඔහුට අමාරු වෙනවා. එහෙනම් දරුවන් බිහි කිරීම, දරුවන් හදා වඩා ගැනීම, ඔවුන්ව හරි මාර්ගයට ගැනීම, රැකියාවක නිරත වීම, රැකියාවේ නිරත වීමෙන් වෙහෙස මහන්සි වෙමින් ඒ තුල යම් වැටුපක් අස්වැන්නක් ලැබීම, මේ දේවල් දිව්‍යන් වහන්සේ ලෝක ආරම්භයේදීම අපිට දුන්නු දේ අපිට අමාරු වෙලයි තියෙන්නේ දැන්. ඇයි? ලෝක ආරම්භයේ මිනිසා පාපයට වැටීමට පෙර දිව්‍යන් වහන්සේ කිව්වෝ, නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනේ වී පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. දැන් පාපයට වැටීමත් එක්ක ඒක අපාරු වෙනවා. ඒවට කියනවා, නුඹේ ගැබ් ගැනීමේ වේදනා බොහෝසේ වැඩි කරන්නෙමි, විලි රුදාව ඇතුව නුඹ දරුවන් ප්‍රසූත කරන්නේ. දරු සම්පත් ලබා වැඩි වර්ධනේ වෙන්න කිව්වා. හැබැයි දැන් දුන්නු කාර්ය අමාරු වුණා පාපයට වැටීමත් එක්ක. පොළව පුරා පැතිරේ යටත් කරගන්න කිව්වා. හැබැයි ආදම්ට දුන්නු කාර්යයක් දැන් අමාරුයි. නුඹට පොළවේ කටුපඳුරුයි වල් පැලෑටි ඉපදෙන්නේ. ඒ තුලිනුයි අස්වැන්නක් උපයා ගන්නට වෙන්නේ. මෙන්න මේ විදිහට දෙවියන් වහන්සේ ආදම් සහයවට දඬුවම් දුන්නා. ඒ අනුව මෙතෙක් වෙලා කොලාතු ඇඳගෙන හිටි ආදම් සහයවට දෙවියන් වහන්සේ හම් වස්ත්‍ර හදලා දෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා දිව්‍යන් වහන්සේ පෞකරුවාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ පාපයයි. එහෙනම් පාපේ නිසා අනාරක්ෂිත බවට, දුර්වල බවට පත්වෙච්ච මනුෂ්‍යයාට දිවියන් වහන්සේ පාපයෙන් මිදෙන්නට සූදානම් නම් ඔහුට ආරක්ෂාව ලබා දෙනවා. මේ අනුව දිවියන් වහන්සේගේ ආදරය, කරුණාව හා රැකවරණය හම්වස්ත්‍ර සාදා දීමෙන් පැහැදිලි වෙනවා. මේ කතා පුවත තුළ අපි ඉගෙන ගත්තේ මිනිසා පාපයට වැටීම තුළින් බයිබල් කතෝරය ඉස්මතු කරපු පළවෙනි කතන්දරේ. ඒ මනුෂ්‍යයා දිවියන් වහන්සේට විරුද්ධව පාපයට වැටුණා කියන කතන්දරයයි. ඊළඟට බයිබල් කතෝරයට කියන්න ඕනේ වෙනවා මනුෂ්‍යයා තවත් මනුෂ්‍යයෙක්ට විරුද්ධවත් පාපයට වැටෙනවා. මේ කතන්දරයේම යාවේ කතෝරය ඉදිරියට අරගෙන එනවා. යාවේ කතෝරය ඉදිරිපත් කරනවා දිවියන් වහන්සේ ආදම් සහ ඒව හම් වස්ත්‍ර හඳවා මේ උයනෙන් නිරපනවා. මේ දෙන්නට දරුවෝ දෙදෙනෙක් බිහි වෙනවා. ඒ තමයි කායින් සහ ආබෙල්. දරුවෝ දෙදෙනා වැඩිමහල් වියට පත්වෙද්දී ඔවුන් දෙන්නා තම රැකියාවෙන් දිවියන් වහන්සේට අස්වැන්නක් පූජා කරනවා. කායින් ගොවියෙක්, ඔහු තම අස්වැන්න පූජා කරනවා. ආබෙල් බැටළු වෙඬේරේ, ඔහු තම බැටළු ගොවිපලෙන් හොඳම බැටළුවාව පූජා කරනවා. මේ අවස්ථාවේදී දිවියන් වහන්සේ කායින්ගේ පඳුර ගැන සතුටු වුණේ නෑ කියනවා. ඒ හේතුවෙන් කායින් බොහොම ඊර්ෂ්‍යාවෙන් කල් යවනවා. මේ ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා දැකලා දිවියන් වහන්සේ කායින්ට මෙන්න මෙහෙම කියනවා. නුඹ කිපි දුර්මුඛ වී සිටින්නේ මන්ද? නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නේය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසිකුසේ නුඹේ දොරකඩ läග ඉන්නවා. ඔයා කරන්න හදන්නේ හොඳ දෙයක් නම් ඔයාව පිළිගන්නවා. හැබැයි ඔබ කල්පනා කරමින් සිටින්නේ පාපයක් කරන්න නම් ඔබට ඒකට දඬුවම් ලැබෙනවා. දිව්‍යන් වහන්සේ ඔහුට පොඩි ඉඟියක් ලබා දෙනවා පාපයෙන් ඈත් වෙන්න කියලා. නමුත් දිව්‍යන් වහන්සේ ආබෙල්ගේ පඳුර ගැන සතුටු වීම නිසා ඒ තුල ඊර්ෂ්‍යාවට පත්තුණු කායින් තම සහෝදර ආබෙල්ව මරලා දානවා. ඒ සිදුවීම තුල පැහැදිලි වෙනවා බයිබල් කතුවරට කියන්න ඕනේ වුණා මිනිසයා තවත් මිනිසියෙක්ට විරුද්ධව පව් කරා. කායින් ආබෙල් මරා දැම්මා. දිවියන් වහන්සේ ආදම් සහ ඒවට ප්‍රශ්න කරලා දඬුවම් නියම කරා වගේම කායින්ගෙනුත් ප්‍රශ්න කරනවා. කායින්ගෙන් අහනවා, ආදම්ගෙන් ඇහුවා, ආදම් ඔබ කොහෙද? කායින්ගෙන් අහනවා, කායින් ඔබේ සහෝදර ආබෙල් කොහෙද? කායින් දෙනවා පිළිතුරක්. මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ බාරකරුද? මේ පිළිතුරත් එක්ක දිව්‍යන් වහන්සේ දැනගන්නවා කායින් තම සහෝදර ආබෙල්ව මැරුවා. දිව්‍යන් වහන්සේ ඔහුටත් දඬුවම් දෙනවා. හොඳට අහගන්න කායින්ට දෙන දඬුවම. මින් මතු නුඹ පොළොව තලය මත සාප ලද්දෙක් වේවා. පොළවෙන් නුඹ නිරපා දමනු ඇත. මෙතෙන් සිට නුඹ වගා කරන විට එය නුඹට පළදාව නොදෙන්නේය. නුඹ ගයක් දොරක් නැති මිහි පිට ඉවාගාතේ යන මිනිසෙක් වන්නේය. මෙන්න මේ විදිහට දිවියන් වහන්සේ කායින්ටත් දඬුවම් නියම කරනවා. කායින්ට දුන්නු දඬුවම චුට්ටක් බැලුවොත් අපිට පැහැදිලි වෙනවා දිවියන් වහන්සේ කායින්ට කියනවා මින්මතු නුඹ පොළොව තලය මත සාප ලද්දෙක් වේවා. ආදම් පාපයට වැටීමෙන් දෙවියන් වහන්සේ ආදම්ට සාප කරේ නෑ. නුඹේ මේ ක්‍රියාව නිසා පොළවට සාප වේවා කිව්වේ. හැබැයි මිනිසයා තවත් මිනිසෙක්ට විරුද්ධව පව් කරා. ඒ පාපේ බරපතලකම ඉස්මතු කරමින් බයිබල් කතුවරයා දෙවියන් වහන්සේ දුන්නු දඬුවම මෙහෙම කියනවා. නුඹ පොළොව තලයේ මත සාප ලද්දෙක් වේවා. මේ විදිහට තම සහෝදරයාට විරුද්ධව මනුෂ්‍යයා පාපයට වැටීමේ කතා පුවත කායින් නාබෙල් මැරීමේ කතන්දරයෙන් ඉස්මතු කරනවා. ඒත් එක්කම මිනිසා සෝබා දහමට විරුද්ධව පව් කරනවා. මෙන්න මේ දේවධාර්මික පණිවිඩයත් මේ කතා මාලාව තුළම බයිබල් කතුවරයා ඉදිරියට අරගෙන එනවා. ඒ තමයි සෝබා දහමේම ව්‍යසනයකින් පාපිෂ්ඨ මනුෂ්‍යයා විනාශයට පත්වුණු සිදුවීම. ඔබට මතක ඇති නෝවා සහ ජලගැල්ම කියන කතන්දරේ. නෝවාගේ කාලයේ වෙද්දී මිනිසයාගේ දැඩි දුෂ්ටකමත් මිනිසා නිතරම නපුරු සිතුවිල්ලෙනුත් කල් යවනවා. දෙවියන් වහන්සේ මේ බව දැක්කහම උන්වහන්සේ තමන් මෙව් මිනිසයා ගැන ලොකු කලකිරීමක් දුකක් ඇති වෙනවා. දෙවියන් වහන්සේ අහස යට සියලු සත්වයන් වනසාලන පිණිස පොළොව තලය මත ජල ගැල්මක් පමුණුවන්නෙමි. එහෙම කල්පනා කළා යහපත් පුද්ගලයා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් බවට ඒ කාලේ හිටියේ නෝවා සහ උගේ පවුලේ පිරිස පමණයි. ඔහු පමණක් ඉතුරු කරමින් දිව්‍යන් වහන්සේ අයහපත් සියල්ල විනාශ කරනවා. ඒ අනුව නෝවා මගින් යහපත් මැවිල්ලක් යලි ඇති කරන්නට දිව්‍යන් වහන්සේ උත්සාහ කරනවා. මේ අනුව සද්ගුණවත් මිනිසෙක් පරම්පරාවේ සිටි එකම නිදොස් මිනිසයා වූ නෝවා තුලින් මැවිල්ල අලුත් කරමින් දිව්‍යන් වහන්සේ සර්පයාට දුන් දඬුවම තුල ඉස්මතු වුණු ගැලොම් කරුවාණන් නෙවීමේ පොරොන්දුව ඉදිරියට ගෙනියන්නට දිව්‍යන් වහන්සේ මැවිල්ල අලුත් කරනවා. මේ විදිහට මිනිසා පාපයට වැටීමේ සිදුවීම් මාලාව ප්‍රාග් ඉතිහාසය උත්පත්ති 1 සිට 11ට පරිච්ඡේද තුල අපිට ප්‍රධාන කතා පුවත් තුනකින් හමු වෙනවා. ආදම් සහ ඒව පාපයට වැටීම තුල මිනිසා දිව්‍යන් වහන්සේට අකීකරු වීමත්, කයින් ආබෙල් මැරීමේ කතන්දරය තුල මිනිසයා තවත් මිනිසෙකුට විරුද්ධ වීමත්, නෝවා සහ ජල ගැල්ම කතා පුවත තුල මිනිසයා සෝබා දහමට විරුද්ධ වීමත් යන පාපේ විකාශනයන් බයිබල් කතුවරයා කතන්දර ස්වරූපයෙන් චිත්ත රූප මැවෙන ආකාරයට අපිට ඉස්මතු කරනවා. එහෙනම් දුවේ පුතේ, පාපයෙන් ඈත් වෙලා යහපත් ජීවිත ගත කරන්නට අපිට මඟ පෙන්වන මාර්ග කීපයක් අපි මතක් කරගමු. ඒ තමයි හෘද සාක්ෂිය. දිව්‍යන් වහන්සේ අපේ හිතෙන් අපිට කතා කරනවා. යහපත් දෙයට අපිව යොමු කරන ප්‍රධානතම මාර්ගයක් හෘද සාක්ෂිය. ඒ වගේම දෙමව්පියන්, වැඩිහිටියන්, ආගමික නායකයන්, ආගමික පොතපත, ගුරුවරුන්, යහපත් පොත්පත් සහ උපදෙස් අවවාද දෙන විවිධ කණ්ඩායම්, මේ සියලු දේ තුලින් අපිට යහපත් මඟ පෙන්වීම ලැබෙනවා. පාපයෙන් ඈත්වන්නටත් යහපත තුල ජීවත් වන්නටත්. එසේනම් දුවේ පුතේ, යහපත් ලෙස ජීවත් වන්නට දිව්‍යන් වහන්සේ මේ මැව් ලෝකයේ තුල යහපත් මැවිල්ලක් ලෙස මැවිල්ල ඉදිරියට ගෙන යන්නට ඔබට මට අප සැමටම විශාල වගකීමක් පැවරෙනවා. ඒක නිසා තමයි ජේසු මෙහෙම කිව්වේ, ඔබ ලෝකේ ආලෝකයයි. මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවු නිදිරියේ බබලවන්න. එසේනම් දුවේ පුතේ, අද පාඩම අපි අවසන් කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි.